ගරු විපක්ෂ නායකතුමා
සතුන් ගැන සාකච්ඡා වෙන මොහොතේ සතෙක්ගින්ම පටන් ගන්නම් මේ ඊයේ රාත්‍රියේ සිදුණු සිද්ධියක් ඇත්ත වශයෙන්ම මම මේ සිද්ධියත් එක්ක කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරන්න ලෑස්ති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ටෝනි හිල්ස් කොටකල ප්‍රදේශයේ කොටියෙක් මද්දකට අහු වෙලා ඇත්ත වශයෙන්ම බේරාගන්නට තිබුණු අවස්ථාවක මමත් ඒ ගැන දැනුවත් වුණේ රෑ 12ට විතර. විශේෂයෙන්ම ගැටලුවකට තිබුණේ ඇත්ත වශයෙන්ම පසු වෛද්‍ය ශේෂ්ත්‍රය අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක හිටපු අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම අපේ බණ්ඩාර වාර්තාකාරතුමත් නුවන් මහත්මයත් මාව දැනුවත් කරා. ඉතාමත් මන්ත්‍රදායක තත්ත්වයකට මේ කොටගල ප්‍රදේශයේ ස්ටෝනි ක්ලිෆ් බල ප්‍රදේශය සොරි ස්ටෝනි හිල්ස් නෙවෙයි ස්ටෝනි ක්ලිෆ් බල ප්‍රදේශයේ මේ හිටපු කොටියා ඉතාමත් මාරාන්තික තත්ත්වයක සිටිනවායි කියලා. අත වශයෙන් මම පසු වෛද්‍ය ගංගා මහත්මියටත් ඒ වෘත්ති සමිතියේ බාර පසු වෛද්‍ය නිහාල් මැතිතුමාට කතා කරලා ඉල්ලීමක් කරා රන්දනීගල අකලංක මහත්මයාව පසු වෛද්‍යතුමාව යවන්න කියලා. සතුටුයි කියන්න ඒ මද්දට අහුණු කොටිය බේරුණා. දැනට ජීවිතුන් අතර ඉන්නවා රන්දනීගල වනජීවී කාර්යාලයේ. විශේෂයෙන්ම ඒ පසු වෛද්‍යතුමන්ලා සියලු දෙනාටත් ඒ තොරතුරු දැනුම් දුන්නු බණ්ඩාර නුවන් මැතිතුමාටත් පසු වෛද්‍යවරුන්ගේ නම් ටික මං කියන්න ඕනේ. ගංගා නිහල් යන පසු වෛද්‍යතුමන්ලා අකලංක පසු වෛද්‍යතුමා තමයි ඒ ස්ථානයට ගිහිල්ලා ඒ ප්‍රතිකාර කිරීමේ කටයුතු වලට මේවා කරේ. වනජීවි නිලධාරීන් සශික හර්ෂ මදුරත්න ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරේ. හැබැයි වෘත්තීය ක්‍රියාමාර්ගයක් තිබියදිත් ඒ අය මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව ඉෂ්ට කරා. නමුත් මම කියන්න කැමති විශේෂයෙන්ම වනජීවි ශේෂ්ත්‍රය තුළ ඉන්න මේ පසු වෛද්‍ය කණ්ඩායම ඇත්තටම 17 දෙනෙක් ඉන්නේ 33 දෙනෙක් ඉන්න ඕන තැන. ඇත්තට ඒ අයට වසර ගණනාවක් මුළුල්ලේ දශක කිහිපයක් කිව්වත් හරි කුඩම්මගේ සැලකිල්ල ලැබිලා තියෙනවා. කොටින්ම කියනවා නම් වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනතේ බලතල ක්‍රියාත්මක කරන්නට මේ පසු වෛද්‍යවරුන්ට හැකියාව නැහැ. ආදායම අඩුයි, අධික වැඩ අවදානම, ජීවිත තර්ජන, විවේක කාලයක් නැහැ, දුෂ්කර රාජකාරීක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ නිලධාරීන්ට උසස් වීමේ ක්‍රමවේදයකුත් නැහැ. පසු වෛද්‍යවරයෙක් ලෙස බඳවා ගන්න අයම මේ විශ්‍රාම යන්නේත් පසු වෛද්‍යවරුන් හැටියට. ඒ කියන්නේ කිසිම උසස් වීමක් නැහැ. එක අධ්‍යක්ෂක තනතුරක් විතරයි තියෙන්නේ. නමුත් පළපුරුද්දක් සහිත පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. විශේෂයෙන් වනජීවි සෞඛ්‍යට අදාළ සාමාන්‍ය රාජකාරී ඒ වෙලාවන් ඔබ්බට ගිහිල්ලා මුළු රාත්‍රිය පුරාවටම තවත් නිලධාරීන් සමග වනජීවි ශේෂ්ත්‍රයේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට කර නිවාඩු දින ගෙවීම් නැහැ. ඒ වගේම අවදානම් දීමනා මොනවාක්වත් නැහැ. හැබැයි අනිත් ශේෂ්ත්‍ර නිලධාරීන්ට ඔය බොහෝ දීමනා ගෙවනවා. ඉතින් විශේෂයෙන්ම අපි අහන්න කැමති අයි මේ පසු වෛද්‍ය නිලධාරීන් 1000 දෙනා පසු වෛද්‍ය අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කරන්න බැරි? ඒගොල්ලොන්ගේ දැනුම වර්ධනය කරගන්නට විදේශ පුහුණුවක් බව පවා ලබා දීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒ අයට තියෙන්නේ ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තියෙන ඒ ආයතනයක් යටතේ ඔය සත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලොන් අනියුක්ත කර කිසිම ස්ථිරතාවයක් නැහැ. හැබැයි අර කොටියව බේරගන්න මේගොල්ලොන්ගේ ඒ වැඩ වර්ජන ඔය අකුරට වැඩ කිරීම ඔක්කොම නතර කරලා ඒ කාර්යභාරය ඉෂ්ට කරා. මමත් සතුට වෙනවා මට මැදිහත් වෙන්නට පුළුවන්කම ලැබුණා. අකුරටම වැඩ කරපු වෙලාවේ ඉල්ලීම අකුරටම කරා. හැබැයි මම මෙතන දේශපාලනය ගව ගන්න යන්නේ නැහැ. නමුත් මම යෝජනා කරනවා කරුණාකරලා ඔබතුමා වනජීවී ඇමතිතුමාට කතා කරලා මේ පශු වෛද්‍ය නිලධාරීන්ට සාධාරණත්වයේ යුක්ති ඉෂ්ට කරන්න. ඒ වගේම මේ වනජීවි ශාස්ත්‍රයේ බරපතල ගැටලු තිබෙනවා. සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ ඉඳලා. ඒ වගේම අඩවි වන නිලධාරී අඩවි ආරක්ෂක ඒ වගේම නියාමක ශාස්ත්‍ර සහායක ඒ වගේම ස්වේච්ඡා බරපතල ගැටලු තිබෙනවා. ඒව විසඳන්නට ඕන. සත්තු ගැන කතා කරන්න මදිනේ. සතුන් රැකගන්නට ඕනනේ. සතුන් ආරක්ෂා කරන්නට ඕනනේ. දැන් පශු වෛද්‍ය වෛද්‍යවරයාගේ මේ රාජකාරිය හතරමාරට ඉවර වෙන්නේ නැහැ. පැය 24 මේ රාජකාරිය. වනජීවි ශාස්ත්‍රයේ බොහෝ නිලධාරින්ගේ ඒක තමයි තත්ත්වය. ඒ නිසා විශේෂයෙන්ම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා ස්ටෝනි ක්ලිෆ් වල ඒ කොටගල ප්‍රදේශයේ ඒ මද්දට වේ කොටියාගේ බෙල්ලම තමයි අහු වෙලා තිබුණේ. හැබැයි ආන්ජලි වොට්සන් කියන ඒ කොටින් පිළිබඳ පර්යේෂණය කරන ඒ විද්‍යාඥවරිය කියනවා ඇත්ත වශයෙන්ම මේ වටිනා කොටි දෙනක් බේරගත්ත එක එතුමියත් එතුමියගේ කාර්යභාරය ඉෂ්ට කරා. මම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ අකුරට වැඩ කරපු වෙලාවේදී මේ කරපු දේ කරුණා කරලා ඒකට වටිනාකමක් දෙන්න. ඒගොල්ලන්ගේ සේවාව අගයන්න. ඒගොල්ලන්ට මොන එතනත් නැහැ මෙතනත් නැහැ කිසිම ප්‍රොමෝෂන් එකක් නැහැ දීමනා නැහැ. මං කියන්නේ මේක මේ අද ඊයේ වුණු දෙයක් කියලා. මේවට අපිත් වගේ කියනවා. හැබැයි දැන්වත් ඔබතුමන්ලා ක්‍රමයේ වෙනසක් නැති කරන්නේ. මේ ක්‍රමයේ වෙනස ඇති කරලා මේ පශු වෛද්‍ය නිලධාරීතුමන්ලාට ඒ අයට වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ වැඩ කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා ඒ අයට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මම තවත් කරුණු දෙකක් පමණයි ඉදිරිපත් කරන්නේ. දැන් ඇමතිතුමා දකින්න ඇතිනේ එනකොට මේ පොල්දුව හන්දියේ විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් 2023 ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ගිවිසුමක් ඊශ්‍රායල් සහ ශ්‍රී ලංකා රජයත් අතර රැකියා 14,000ක්. දැන් ගිවිසුමේ තියෙන්නේ 70%ක් යන්නේ රජයේ මාර්ගෙන්. ඒකට වැය වෙනවා ඒ දරුවන්ට 104ක් විතර. 30%ක් විදේශ රැකියා ආයතන වලින්. ඒකට වැය වෙනවා 145ක් විතර. අපිට ආරංචි විදිහට එක ශ්‍රමිකයෙකුට ලැබෙනවලු ඔය විදේශ රැකියා ආයතන වලට $5,000. දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් අර ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඩීල් එකේ 70%ක් රජෙන්නේ 30%ක් පෞද්ගලික විදේශ රැකියා ආයතන වලින්. දැන් ඒක අනිත් පැත්තට ගිහිල්ලා දැන් 70%ක් යවන්නේ පෞද්ගලික අංශයෙන් පෞද්ගලික ඒ විදේශ රැකියා ආයතන වලින් 30%යි රජයේ යවන්නේ. එතකොට ඒ දරුවන්ට 145ක් විතර වැය වෙනවා. අර 104ක් ගෙවලා යන වැඩසටහනට ඒ අයට වරමක් නැහැ. මේ මොහොත වෙන විට 3500ක් ඉන්නවා වෙබ් එකේ. ඉතින් ඔබතුමාගේම ওই සීට් එකේ හැපැත් ඉන්න ඇමතිතුමා විජිත හේරත් ඇමතිතුමාට කතා කරලා එතුමාගේ විශේෂපතේ යටතේ එන්නේ කරුණා කරලා මේ 3500ගේ රැකියා අයිතිය. ඒ කියන්නේ 145 හරහා යන රැකියා අයිතිය නෙමෙයි අර 104 හරහා ලැබෙන වරම ලබා දෙන්නට කටයුතු කරන්න. ඒක කරන්නට නම් ශ්‍රී ලංකා රජය මේ අමාත්‍යංශය විදේශ රැකියා නියුක්ති කාර්යංශය ඒ වගේම ඊශ්‍රායලයේ අපේ රටේ තානාපතිකාරය ඒ නිලධාරීන් ඒ රටේ පීබා කියන ඒ විදේශ රැකියා ආයතනයත් එක්ක සාකච්ඡා කරලා මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඩීල් එකේ රජයේ මට්ටමින් යවන ප්‍රමාණය ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරන්නට ඕන. ඒ යන්නේ අත්ත වශයෙන්ම කෙයා ගිවර්ස්ලා හැටියට කෘෂිකර්ම ශාස්ත්‍රයේ අය හැටියට ඉදිකිරීම් ශාස්ත්‍රයේ තමයි වැඩිම ශාස්ත්‍රය. ඒ වගේම වාණිජ සහ සේවා සැපයුම් ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දැන් අද අර පොල්දුව හන්දියට ඇවිල්ලා ලොකු උද්ඝෝෂණයක් කරා. ඒකට සමන් දීලා ඒ තාරුණ්‍යයට ඒ ලබා දෙන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් පසු සම්පත් නොවුනත් මම එන ඔබතුමාගේ මාතෘකාවට ගොවියා අවසාන කාරණාව කරුණා කරලා ගරු ඇමතිතුමා මේ ගොවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ. ඔබතුමාම පිළිගත්තා 137ක් වී කිලෝ එකට යනවායි කියලා. ඔබතුමා නොවෙන්න පුළුවන්. ඔබතුමා ගේ අමාත්‍යංශයේ නියෝජනය කරන ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා. එතුමා පොරොන්දු වුණා ඇත්ත වශයෙන්ම 150ක සහතික මිලක් ලබා දෙනවායි කියලා. කුමුරට බැහැලා එතුමා ප්‍රකාශ කරේ. නෑ එතුමා ඉන්න මම දකින්නවා. එතුමා ඉන්න මම දකින්නවා. ඒතර එතුමාගේ කාරණාව තමයි මම එතුමාට අවංකව විග්‍රහ නෑ මම ඉවරුනම කතා කරා. මම ඉවරුනම කතා කරා සමා වෙලා. ඇත්ත වශයෙන්ම එතුමා කියනවා මේ 150 යෝජනා කරේ මොකද පිරිවැය වැඩි නිසා. මොකද ඒ කාලේ රට බංකොලොත්තුණු කාලේ කෝලින් තිබ්බ කාලේ මිල ඉහළ ගිය කාලේ මම ඔබතුමාට කියන්න කැමතියි. ඔබතුමාට අවංකව හදවතට එකඟව කියන්න පුළුවන්ද 120 සාධාරණයි කියලා කියන්න පුළුවන්. ඔබතුමාගේම ගරු කැබිනට් ඇමතිතුමා 137ක් කියනකොට වී කිලෝක නිෂ්පාදනය කොහොමද 120 සාධාරණීකරණය කරන්නේ? කොහොමද 130 සාධාරණීකරණය කරන්නේ? ඒ නිසා මම මේ ඔබතුමාලට මේ අපහාස කරනවා නෙවෙයි. මම මේ අවංකව කරුණු දැක්වීමක් කරන්නේ. ඔබට තරහ ගන්න අවශ්‍ය නැහැ. කවන්නේ මාත් එක තරහ වුණත් විසඳුම දෙන්න. විසඳුම නෑ විසඳුම දෙන්න. මේ කිලෝ වී කිලෝවකට සාධාරණ මිල ගොවීන් ඉල්ලන මිල මේ මේ පිරිවැය ආවරණය වෙලා යම් ලාභයකුත් එක්ක ඒ මිනිස්සුන්ට මේ කන්න දෙකෙන් ජීවත් වෙන්න තියෙන්නේ. සමහරු මම පිළිගන්න අතුරු 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 කන්නේකුත් කරනවා. හැබැයි ඉතින් ඒ අතුරු කන්නේ කරන ඒවට පෝර සානාධාර මොනවත් ලැබෙන්නේ නැහනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ ගොවි ජනතාවට පොරොන්දුණු දෙයක් කරා. ඔබතුමන්ලා ගොවි ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පොරොන්දුණා. ඒ දේ නම් ඉෂ්ට කරන්න. පෝලිමේ ගිහිල්ලා ජනාධිපතිවරණයේදී ඔබතුමන්ලට කතර ගැහුවේ. ඊට වැඩිය කතර ගැහුවා පාර්ලිමේන්තු මැතිවරණේ. පළාත් පාලන මැතිවරණයේදී ලොකු සහයෝගයක් ලබා දුන්නා. නම් කරුණා කරලා මේ රටේ අහිංසක ගොවියා රැකගන්නට සාවර මිලක් ලබා දෙන්න මට ඊයේ දවසේ ඔබතුමාට මේ කාරණාව කියන්න ඉඩ දුන්නේ නැහැ කතානායකතුමා. ඒ නිසා මම දැන් කියන්නම් මේ කුඩා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ට ඒ අයත් ඒගොල්ලෝ ඔය MSME කැටගරි එකට අයිති. ඔබතුමා මේ හිතන්න එපා ඒගොල්ලෝ මේ ණය අරගෙන ණය පැහැර හැරියයි කියලා. ඔබතුමා අවබෝධ කරගන්න පහුගිය අවුරුදු 7 මුළු රටටම ඛේදවාචකයන් පහ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කෝවිඩ් කොරෝනා අවසංගතය, බංකොලොත් භාවය, දිත්ව, ඊට පස්සේ මේ මැද පෙරදිග එහෙම නැත්නම් බටහිර ආසියානු ක්‍රයිසිස් එක හොර්මුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගෙන ඉරානයේ ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපද යුද්ධය කේන්ද්‍ර ඛේදවාචකයන් පහක් දැන් ඔබ දන්නවද තරඟයට ගිහිල්ලා අර ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අමාරුවෙන් උපයාගත්ත සම්පත් අර පරාටේ නීතිය හරහා වෙන්දේසි කරනවා. මෝල් හිමියන්ටත් එහෙමයි. මේ මම කතාරන්නේ කුඩාහ මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන් ගැන. ඒ නිසා කරුණා කරලා මේ මෝල් හිමියන්ට ලබා දුන්නා ගරු ඇමතිතුමනි ප්ලෙජ් ලෝන් කියලා එකක්. ඒක සහන පොලි ණය. ඒක ගන්න ඒගොල්ලන්ට මොකද ඒගොල්ලෝ බ්ලැක්ලිස්ට් කරලා ආසාදුලේකන ගත කරලා. ඒගොල්ලෝ අත්‍යවශ්‍යමයි. මේ වී නිෂ්පාදනය මිලදී ගන්න මොකද ඔබතුමා දන්නවා ඊයේත් අපි කතා කරා මේක ගැන 100ට දැන් ඔබතුමා කියන්නේ දැනට අරන් දින 103යි කියලා. අපි කියමු අනිත් ප්‍රදේශවල කැපිගෙන එනවායි කියලා. උපරිම 105 6 7 8 කොහොම හරි 110ට අඩුයි. ඉතිරි ටික ගන්නට නම් කුඩාහ මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ ඒ මූල්‍ය ශක්තිය ප්‍රවර්ධනය කරන්නට යම් කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය කාරණාවත් ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම අපේ නාමල් කරුණාත්මතුමා මේ තරහ වෙන්න එපා මේ කරුණු කාරණා ඉදිරිපත් කරාට. මම අවසානයෙන් එක ඉල්ලීමක් කරනවා. ඔව් කරුණා කරලා මම ඉතින් මම සත්‍ය සුභසාධනයට පක්ෂ පුද්ගලෙක්. ඒක ගැන ආයෙ කතා දෙකක් නැහැ. මිනිස් සම්පතත් රැකෙන්නට ඕන, සතාසිව් පවත් රැකෙන්නට ඕන. පනතට වඩා ගරු ඇමතිතුමා මහජනතාවගේ ඇඟට පතට බඩට දැනෙන දේ කතා කරන්න ඕනේ. ඒක ඔබතුමාලා කතා කරා විපක්ෂයේ ඉන්නකොට. ඒක නිසා ජනාධිපතිකම දින්නේ. හැබැයි දැන් මේ කියපු දේව ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම කියන කැමති මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ සත්භාවයෙන් කරුණා කරලා මේ ගොවීන් බලාපොරොත්තු වෙන ස්ථාවර මිල ලබා දෙන්න කටයුතු කරන්න. කරුණා කරලා ඔබතුමාලගේ මේ ගෝල බාලෙන්ට ගොවීන් කසිප්පු කාර්යය ගොවින් මේ මොනවද ආටිෆිෂල් ගොවියන් මේ එක එක දේවල් කියන්න දෙන්න එපා, එහෙම අපහාස කරන්න එපා. සමහරු කියනවා මේ වී වගා කරන්න බැරි නම් ඕන දෙයක් ගිහලා වගා කරගන්න කියලා. එතනට යන්න එපා. සංවේදී වෙන්න, කරුණාවන්ත වෙන්න, දයාව මෛත්‍රී අනුකම්පාව දක්වලා වී ගොවියත් ඒ වගේම අනිකුත් භෝග වගා කරන ගොවි ජනතාවත් රැකගන්නයි කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපිට බැන්නක් කමක් නැහැ, අපිට විවේචනය කරක් කමක් නැහැ, මොනෝ කරක් කමක් නැහැ, ගොවියට දෙන්න තියෙන සාධාරණ මිල ලබා දෙන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි.